හොඳ අපි ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි ඒකෙන් අරගෙන විස්තර කරගන්න බලාපොරොත්තු වෙමු. මේක ප්‍රශ්නයක් තියෙනවා. බිම්බිසාර හේවත් ජනවසබ සෝවාන් ඵලයෙන් පසු යක්ෂ නම් සුගති අත්දැව් ලබා ඉදිරියටත් එවැනි යක්ෂ අත්දැව් හතක්ද මිනිස් අත්දැව් හතක්ද ලෙස කාම ලෝකයේ අත්දැව් 14ක් දෙවන බවත් දේශනාවේ ඇත. මේ සතහන් කරලා ඒක විස්තරයක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙහෙම ඇතනේ දේශනාව තියෙන්නේ ජනවසබ සූත්‍රය කියන සූත්‍රයක විස්තර කෙරෙනවා. ජනවසබ කියන්නේ බිම්බිසාර රජුරුව මලාට පස්සේ ඉලා ඉපදුනා එක්තරා යක්ෂ ගෝත්‍රයක. ඒ කියන්නේ චාතුර්මහා රාජිතේ අයිති සතරවරම් දෙවියන්ගේ සේවක කොට්ටාසේ. ඒ යක්ෂ කියන වචනයෙන් කියනකොට යක්ෂ කියලා කිව්වට තිරිසන් කියන්නේ සතරපා කොටසයි තියෙන හැ. සතරපාගත වෙන්නේ නැහැ සෝවන් කෙනෙක්. එතන ඉපදිලා හිටන් බුදුරයන් වහන්සේට එකලස බුදුරයන් වහන්සේ හැම වෙලා හිටන් උන්වහන්සේට කියපු විස්තරයක් තියෙනවා. ස්වාමීනි මම ජනවස වෙමි. ස්වාමීනි මම ජනවස වෙමි. ආදි වශයෙන් ස්වාමීනි මම යක්ෂ වෙමි. මේ ආදි වශයෙන් බුදුරයන් වහන්සේට කියලා උන්වහන්සේ ආප කරගෝ එක්තරා විදිහේ විස්තරයක්. එතෙන්දි වෙනනවා අද්දව් හතක් මිනිස්වත් අද්දව් හතක් ඒ කියන්නේ යක්ෂ කියන කොටසෙත් උපන්නයි කියලා හිතන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා මිනිස් අද්දවක් ලබාගෙන සපුරුදාගාමි ඵලයටත් පත් වෙන්න කියලා. බුදුරන් වහන්සේ යනවා ඔබ ලැබුවා වූ ඒ අද්දව් දුගතියට පත් වෙන්නේ නැතුව එතරකල් හිටියයි කියලා කන් දැනගත් එක හොඳ ආශ්චර්යයක්. කොහොමද දැනගත්තේ? ඒ කාරණය කොහොමද වටහා ගත්තේ කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයෙන් මිසක් ඉන් බැහැර නෙමෙයි කියලා පෙන්නනවා. මම ඒක දැනගත්තේ ඔබ වහන්සේගේ ශාසනය තුළින්මයි. ඒ ඥානීය පහළනේ ඉන් පිටස්තර නෙමෙයි. එනයි ජනවසබ කියන්නේ එහෙනම් බිම්බිසාර රජුරෝ බුදුරන් වහන්සේගෙන් බණහලා සෝවාන් ඵලයට පත් වෙලා හිටපු කෙනෙක්. ඊට පස්සේ තමයි ඒ ටික ලැබුනේ. එහෙමයි ඒක විග්‍රහ වෙන්නේ. එතකොට අද්දව් ගාන බැලුවොත් එහෙම නතේ බවං අත්තවං ආදී අන්ති කියන තැන එක බව එකක්. ඒතර මෙතන පෙන්නනවා අද්දව් 14ක් දුගතියට පත් වෙන්නේ නැතුව හිටියා. එයා දන්නවා. එයාට වැටහෙනවා කිය. ඒ ඥානෙ තියෙනවා. ඒ ඥානෙ කොහොමද ලබාගත්තේ කියලා අහුවා කිය ඔබ වහන්සේගේ ශාසනය මිසක් වෙන වෙමින් බැහැර නෙමෙයි. ඒක අද්දව් ගණනාවක් තව එහාට ගිය බවයි පෙන්වන්නේ. දැන් මෙතෙන්දි තෝරා ගන්න ඕනේ ලෝක සම්මතයේ ආත්ම භාව කියලා වචනයක් තියෙනවා. ඒක ලෝක සම්මතයේ යම් කිසි සත්වයේ මනුස්සයෙක් හරි යම් සත්වයේ යම් කිසි දෙනක උපන්නහ ඒ උපන් තැන ඉඳලා හිටන් චුත වෙනකම් එනම් පටිසන්ධියක පටන්ගෙන ඊට පස්සේ භවාංග පරම්පරාවක් අද්භාවක් තුළ ඒ යම් කිසි ඒ සත්ව අද්භාවයේ ගෙවලා ඒ අද්භාවෙන් චුත වෙන දවසක් එනවා කවදා හරි. අන්න එදාට එනකොට එක කාලයක් ලෝක සම්මත අද්භාවක්. මේ වගේ අද්දව ලෝක සත්වයෝ එක එක සතෙක් වශයෙන් මිනිස්සු එක් වෙලා ඉඳලා සමාජාල හරකෙක් වුණොත් එහෙම මිනිස් අද්දවෙන් චුත වෙලා ඉතින් හරක් අද්දවය ප්‍රතිසන්දියක් ගන්න. ඒ ප්‍රතිසන්දිය ගත්තන් පටන් භවාංග චිත්තේ කියලා ඒ හරක් ස්වභාවයෙන්ම ගිහිල්ලා එහිත පහළ වෙන්නේ ඒ ගති ලක්ෂණය උපන් හිත. ඒකෙන් චුත වෙන අවස්ථාවක් එනකොට හරක් අද්දව කියලා අපි ඒකට කියනවා. සමහරට ආයිත් මිනිස්සු එක් වුණොත් එහෙම මෙතනින් චුත වෙලා ගන්න මිනිස් ප්‍රතිසන්දියක් ලබනවා. මිනිස් පරිහන්දියකින් භවාංග වශයෙන් මේ මිනිස් භවාංගයේ ඒ චිත්ත වීතිය චිත්ත වේගයේ පවත්ගෙන ගිහිල්ලා අතුරු චිත්තය හට ගන්නවා ඉන්ද්‍රියන්ට ආරමුණු වෙනකොට එහෙම ඇදිලා නම් කවදා හරි ඒ හිත චුත වෙලා හිටන් කෙලවර වෙනවා. සතර ගමනේ අවිද්‍යාව තෘෂ්ණා තියෙන නිසාම තියෙනකම නැවතත් බව ලබන ප්‍රතිසන්දිය ලබන. මෙන්න මේ චුතියක් ප්‍රතිසන්දියක් අතර තිබෙන කාල සීමාවක් අරගෙන කියනවා අද්භවක් කියලා. චුතියක් ලබලා පටිසන්ධියක් ලබන ඔය අතර කාලයක් එක අද්භවක් කියන්නේ. එතන මේ කියන කාල සීමාව අද්භවක් කියන්නේ ඒකයි ලෝක සම්මතේ. ඔය අද්භව කතාව අරගෙන ඔය පුතුහල ශාලාව කියලා ශාලාවක් තියෙන අන්නේ පරිබ්‍රාජික වැඩිදilla ඒ කාලේ විවිධ සාකච්ඡා පවත්වන බුදුදන් වහන්සේ වැඩ ඉන කාලේ අන්නේ පරිබ්‍රාජිකයෝ මේ ගැවිතෙන තැන වචකගත පරිබ්‍රාජික එහෙම ඔය සීමාවට සම්බන්ධයි. ඒ සීමාව තමයි කුතුහලශාලා සූත්‍රය කියන මේ කුතුහලශාලාවකින් ශාලාව තිබුණේ. මේ කුතුහල කියලා හිතන් කියන්නේ යම්කිසි කුකුසක් ඇති වුණාම ඒ අය එකතු වෙලා හිටන් අන්නේ ඔය එකේ පරිබ්‍රාජික එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. මාතෘකාවක් දීලා මාතෘකාවෙන් තම තමන් දන්න දේවල් කියන. මෙන්න මේ රාජ්‍ය ආද්භාව පිළිබඳවත් ආවා සාකච්ඡාවක්. ඇවිදලා ඒ අය විවිධාකාරයෙන් ওই සාකච්ඡාව කළා. මේ මොකද්ද මේ ආද්භාව කියන්නේ? ආද්භාව වල ස්වභාවය මොකද්ද කියලා. ඒගොල්ලෝ විවිධ මත ප්‍රකාශ කළා. එක එකන. සමහර අය කියනවා ආද්භාව කියලා කියන්නේ සංඥාව. මේ සංඥාව තියෙනකම් ඒ සංඥාවේ තමයි ආත්මභාවය තියෙන්නේ. සංඥාව ආත්මභාවය. ඉතින් ඕකට නෙවෙයි තර්ක ඉදිරිපත් කරනවා. එහෙම කියන්නේ කොහොමද කියලා අහනකොට කියනවා සමහර දිවස් ඇති අය ඉන්නවා. නැත්නම් ඉදිබල ඇති අය ඉන්නවා. ඒ තමන්ගේ අභිඥා බලයෙන් පුළුවන් ඒ යෝගීවරුන්ට කෙනෙකුගේ සංඥාව අයින් කරන්න. එතන ਉਹ අසංඥ වෙනවා. නැවත ඒගොල්ලෝ අදිස්ථාන කරගුවාම ඒ සංඥාව එනවා. එතන ආයි සිහිය එනවා. දැන් මෙහෙම පුළුවන් අය ඉන්නවා. ඒ සිහිය ඇති වෙන්නේ, සිහිය නැති වෙන්නේ අද්භව අහක් කරගුවාම සිහිය නැති වෙනවා. ඒ නිසා අපි සංඥාවට අද්භවක් කියනවා. මෙහෙම එකත් ඒ අය තර්ක කරනවා. තව කෙනෙක් කියනවා ඕකට නෙමෙයි. මේ ඕලාරික කර්ජකායක නැත්නම් මේ ගණී භාවන වෙලා තියෙන මේ මක්ලෙයින් හටගත්ත කයක් ජීවත් වෙලා පවතින එකක් ඒක අද්භවක් කියන. සමහර අය එහෙම කියන. සමහර අය කියනවා ඒ අද්භව මේ උපදින හැම කෙනෙකුටම අද්භවක් තියෙනවා. ඒක අතලම ඒ වෙන අසුලාට පස්සේ නැවත උපදින්නේ නැහැ. ඒකෙන් ඉවරයි. ඉතින් ආපෝ ධාතු දෙනවා, තේජෝ ධාතු දෙනවා. වායෝ ධාතු ගැන ආත්මතර පඨවි ධාතු විදිහට ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකට ගිහිල්ලා ඉන්ද්‍රියන් ආකාශගත වෙනවා. ඊට පස්සේ සත්‍යය ඉවරයි කියලා එහෙමත් කියනවා. උච්ඡේදවාදී මත ප්‍රකාශ කරනවා. සමහර කියනවා එහෙම නෙමෙයි තවත් ආත්මභාවයක් තියෙනවා. ඒක මනෝමයයි. ඊටාම සූක්ෂම රූපය සහිතයි සියලු අංගපසංගී යුක්තයි. රූපී මනෝමය ආත්මභාවය කියලා ඒකට කියනවා. ඒ ආදි වශයෙන් තව කට්ටියක් කියනවා. එක එක මට්ටමින් තම තමන්ගේ වැටහි. ඒ මාත්‍යාවක් තියෙනවා එකේ නැත්තේ නැහැ. නමුත් ඒකට නෙමෙයි අද්භව කියන්නේ. අද්භව ඊට සියු. ඒක රූපයක් නෑ, අරූපී සංඥාමය. ඔය ආදි වශයෙන් තව පිළිසක් කියනවා. මෙන්න මේ වගේ අවස්ථාවකදී අර වච්චගත පරිද්දාතික බුදුරජාන් වහන්සේ කිරි පැහැදීමින් හිටපු කෙනෙක් එයා කල්පනා කරනවා මේ පිළිබඳව හොඳ හසල දැනුමක් තියෙන්නේ බෞද්ධ ගෞතමයන් වහන්සේට. මේ ප්‍රශ්නේ විඳා ගන්න නම් උන්වහන්සේ හිටියා නම් පුළුවන් අනික් කෙනෙකුට නම් විඳා ගන්න ලැබෙකම අවුලක් විතරයි කියලා මෙහෙම අදහස් ඇති වුණා. මෙන්න මේ වෙලාවේ ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේ ඔය කියන වච්චකොට පරිබ්‍රාජික ඉන්න අසපුවට වැඩියා. ස්වාමිනී බොහෝ කාලෙකින් ඔබ වහන්සේ වැඩියා බොහොම සන්තෝෂයි. ඉතින් අපිට දැනගන්න දේවල් බොහොම තියෙනවා කියලා වෙච්ච සිද්ධිය බුදුරජාණන් වහන්සේට කිව්වා. ඒ කුතුහල ශාලාවේදී ඒක එක පරිබ්‍රාජික පිරිස ඇදිලා මෙහෙම කිව්ව හැටි. එකෙනෙකුට අත විසඳුමක් ගන්න ගියා මට ඒ වෙලාවට හිටන ඔබ වහන්සේ හිටියා නම් මේක නියම පිළිතුර ගන්න තිබුණා කියලා. මෙන්න මේ ආදි වශයෙන් කියපුවාම ඉතින් අහනවා මොකද්ද මේ අද්භව කියන්නේ කියලා එකෙනෙකුට බුදුරන් වහන්සේ ඒ කියපු විස්තරය ඇහුවා. මේ අද්භව කියන එක හේතු රහිතව ප්‍රත්‍ය රහිතව හටගන්න. හේතුවක් නැහැ මේක හටගන්න. හේතුවක් නැතුව තමයි මේ සංඥා හටගන්නේ. හේතුවක් නැතුවමයි සංඥා බෙදිලි යන්නේ කියලා මෙහෙම කියනවා. බුදුරණාහි දේශනා කරනවා ඒ කියන පිළිසෙට. එතරම් වැරදීමක් වුණානේ. හේතුවක් නැතුව ලෝකේ යමක් හට ගන්නවා කියන එක කිසිම න්‍යාය ධර්මයකට එකඟ නැහැ. හේතුවක් නැත්නම් ලෝකේ යමක් හට ගන්න විදිහක් නැහැ. හේතුවක් ඇතුවම තමයි ලෝකේ හැම දෙයක්ම පහළ වෙනවා නම් පහළ වෙන්නේ. ඒ න්‍යාය ධර්මයෙන් පිට ගියා නම් එතරම් වැරදුන අය කොහොමද ඒක පිළිගන්න තියෙන්නේ මොනවද ක්‍රමී? අහේතුකෝ යමක් හට ගන්නේ නැහැ. හේතුවක් නැතුව හේතුවක් ඇතුවයි හටගන්නේ. ඒ ප්‍රශ්නේ ඉවරනාට පස්සේ කියනවා ස්වාමිනී ඕලාරික කර්ජකාය ආත්මභාවයක් කියලා කියනවා සමහර අය. ඉතින් මේ ඕලාරික කර්ජකාය ඇත්ත වශයෙන්ම ආත්මභාවයද කියලා අහනවා. මේ බුදුරජාණන් වහන්සේ අහනවා ආත්මභාවයක් කියලා යමක් තියෙනවා නම් එක රැයක්, එක දහවලක්, එක අඩහයක්, එක අඩදහවලක් එකාකාරව පවතින රූපයක් ඔබලට පේන්න තියෙනවා. ඔබර දකින්න පුළුවන්. ස්වාමීනි එහෙම තියෙන රූපයක් නම් එහෙම කයක් නම් දකින්න නැහැ. එක රැයක් එක අඩ රැයක් එක දහවලක් එක අඩ දහවලක් එකාකාරයෙන් පවතින රූපයක් තියෙනවා කියලා දකින්න ලන්නේ. එහෙමනම් ඒක ආත්මභාවයක් කියන්නේ කොහොමද? දැන් ඒ කාලේ තිබුණ ආත්මභාවයක් කියන එකට ගත්ත සිද්ධාන්ත ටික. ආත්මභාවය කියන එක ගැන මූලික සිද්ධාන්තයක් තියෙනවා. ඉපදීමක් පනවන්නේ නැහැ. ඒකේ වෙනසීමක් නැහැ. ඒකේ වෙනස් වීමක් නැහැ. උපන් දවසකුත් නැහැ, මැරෙන දවසකුත් නැහැ, වෙනස් වීමකුත් නැහැ ආත්මභාවය. මෙන්න මේක ඒ කාලේ තිබිච්ච ආත්මභාව සිද්ධාන්තය. එතකොට එහෙම දෙයක් තියෙනවා කියන එක තමයි ආත්මභාවයක් කියලා හැඟෙන්නේ. ආත්මභාවයක් හැබැයි නෑ, ඒ කවදාවත් මරන්න බෑ. කවද්ද උපන්නේ කියලා කියන්නත් බෑ. ඒක අනාදියටයි තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේත් නෑ. එනවා මේ සත්‍ය ඒක තමයි ඒ කාලේ ආත්මභාව සංකල්පයේ ගත්තේ ওই විදිහේ. එතරම් මස්ලියේ කයක ආත්මභාවය ඇවිදලා මේක හින්දාගෙන මේක ඉඳලා ඊට පස්සේ කය වැහැරනාට පස්සේ කය මැරිලා ගියාම ආත්මභාවය යනවා. ඊය තව කයක් හොයාගන්නවා. ඊට පස්සේ ඒ කය තුල ඉන්නවා. ඒක තමයි මේ ලෝකේ වේද තියෙන ශරීරය. ඒ ශරීරය අහක් වෙනාට පස්සේ ඒ ශරීරය අත්හැරලා හිටන් ආත්මභාවය මැරෙන්නේ නැහැ, කය මැරෙනවා. ආත්මභාවය යනවා. ඊළඟ තව කයක් හදාගන්නවා. මෙහෙම මේ ආත්මභාවය කවදාවත් මැරෙන එකකුත් නෙමෙයි. මරන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ ආත්මභාවය ගියේ තැන ගෙවල් හදා ගන්නවා වගේ කය හදාගත්තා, ඒ කය මැරිලා ගියා, තව කයකට ගියා, ඒක හදාගත්තා, ඒක මැරිලා ගියා, තව කයකට ගියා. මෙන්න මෙහෙම අර්ථයකින් අපි මේකට ආත්මභාවය කියනවා කියලා ඒ කාලේ ආත්මභාව සංකල්පයක් හැදුණා. යන කෙනෙක් එන කෙනෙක් භුක්ති විඳින කෙනෙක් ඉන්නවා. ඒ කය බැරි වුණාම ඒක අත්හැරලා ගිහලා වෙන කයක් හදාගෙන ඒකෙන් ඒ ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ ඒකේ ඉඳලා හිටන් ඒක බැරුණාම ඒක අත්හැරනහම වේකයකට ගිහලා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ওই විදිහට යන්නේන රස විඳින දැනගන්න ආත්මභාවය කියලා ඒකීය දෙයක් තියෙනවා. ඒක විනාශ කරන්නවත් බෑ. විනාශ වෙන්නේත් නැහැ. හටගත්ත දවසකුත් නැහැ. ඒක විපර්යාසයට වෙන්නේ නැහැ. ඒක ගිහින් තියෙන ගෙවල් ගැටලා යනවා වගේ හදාගත්ත ශරීරය තමයි විනාශ වෙන්නේ කියලා. මෙන්න මේ ආදී වශයෙන් තමයි ආත්මභාව සංකල්පය ඇති වුණේ. ආත්මභාව මුල් කරගත් සංකල්පයෙන් හින්දු යෝගීන්ගේ භගවත් ගීතාවලිය කියන්නේ තෝ ආත්මභාව මුල් කරගත් ධර්මයේ තියෙන පොත. ඒගොල්ලන්ගේ ධර්මය ගැන සඳහන් වෙන්නේ. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක, කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් හදන්න ආසේ තොප කයක් හැර කයක් තනන්නේය. ඒ ආදී වශයෙන් තමයි ආත්මය ගැන වෙන්නඳ ආරම්භ කළේ. මොකද ආත්මභාවය කියලා ඒගොල්ලෝ දකින්න නැති එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය කෙරෙහි උපතලී වීම ලෝක සත්වයාට පුළුවන් කරගන්න. කය හොඳ නැහැ කියලා කියන්න පුළුවන්. සතර අනාදිමත් කාලයක් හිතයයි මනසයයි විඥානයයි යමක සම්බන්ධයක් වුණාද? මෙන්න මේ නිසා ඒකේ යථා ස්වභාවය දකින්න නැති නිසා එහි තිබෙන මමත්වයේ බැහැර කරගන්න ලෝක සත්‍යයට අමාරුයි. ඒ නිසා ලෝක සත්‍යය මතක් කරලා බලනකොට අතීතයේ හිටපු හැටි පේනවා. හිත, මනස, විඥානය යන යමක් වේනම් මතක් කරනකොට පේනවා ඉස්සරත්ම අර හිත තිබුණා. දැනුත් තියෙනවා. ඉස්සෙල්ලා මම මෙහෙම අධ්‍යාපත් තිබුණා, ඒකෙත් හිතක් තිබුණා. ඒ හිතම. ඒත් මමමයි හිටියේ. මම මෙහෙම එතන අත්හැරලා ආවා. මේ ආකාරයෙන් පේන ස්වභාවයක් තියෙනවා. කය ඒ සතර මහා භූතයන්ගෙන් හටගත්ත කය තැනින් තැන විදිලා ගියා. ඒ නිසා හටගත්ත වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒවා ගොඩ නැගිච්චි. චිත්ත ස්වභාවය. ඒක අර වගේ විදෙන්නේ නැහැ. මතකේ විදෙන්නේ නැහැ. නාම ගොත්තන් නජීරති. නාම ගෝත්‍රේ විදෙන්නේ නැති නිසා මතකේ තියෙනවා. දැන් ඊයේ මම හිටියද? මොකද නැත්තේ? ඊයේ ජීවත් වුණා. කොහොමද කියන්නේ? ඇයි මට මතකයි? මතකේ මැරිලා නැහැ. හය වෙනස් වෙන්න පුළුවන්. ඊයේ ඔයා කෑවද? මොකද නැත්තේ කෑවා. මම තමයි කෑවේ. ඉතින් ඊයේ ගෙවලා මේ මම අද ඉන්න මම තමයි ඊයේ හිටියේ. අන්න එහෙම මතකයක් තියෙනවා. ගිය අවුරුද්දේ හිටියද ඔයා? ගිය අවුරුද්දේ මම හිටියා මතක. අන්නේ වගේ නාම ගොත්තේ දිගන්නේ නැති නිසා. ඉතින්දී යා මමත්වයෙන් ඒකට මුලාවෙන් අල්ලා ගන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. මෙන්න මේ මම කියන එක තමයි ආත්මභාවය. මම ඉස්සෙල්ලත් හිටියා. ඉස්සෙල්ලා ආත්මභාවෙත් ඒ මමමයි හිටියේ. ඒ ආත්මභාවය ඉඳලා හිටන් මම මේ ආත්මභාවයට මාරු වුණා. අර මම කියන හැඟීමෙන් ගත්ත අර මානසිකත්වය තෝරා ගන්න බැරි නිසා. ඒ මානසිකත්වය කඩන්න බැරි, විඳින්න බැරි, විනාශ කරන්න බැරි අනාදී පටන් එන ඉදිරියට කවදාක කෙලවර වෙන්නේ නැති විනාශ කරන්න නැති එකක් තියෙනවා. ඒක තමයි මේ ලෝකේ ආත්මභාවය කියන්නේ කියන ওই දෘෂ්ටියට විහිදෙනවා. මෙන්න මේකෙ විහිදලා හිටියි. ඉතින් ඕලාරික කර්දකය ආත්මභාවයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ හේතු සාධකත්ව වෙන්නපුවාම එක රැයක් එක දහවලක් එක අද රැයක් එක අද දහවලක් එකාකාරයෙන් පවතින කයක් ඔබට කියන්න පුළුවන්ද කියපුවාම එහෙම කයක් නෑ. එහෙනම් ඔය කියන සිද්ධාන්තයનો ඒක ආත්මභාවයක්ද? ඒක ආත්මභාවයක් කියලා පිළිගන්න බෑ කියලා ඒක අයින් කරා. එතකොට සාමින් රූපී මනෝමය ආත්මභාවය සියලු අංගපසගෙන් යුත් රූපී මනෝමය ආත්මභාවය කියලා එකක් පනවනවා. ඒකද ආත්මභාවය කියලා අහනවා. මේ බුදුරජාණන් හතන එක හැයක් එක අද හැයක් එක දහවලක් එක අද දහවලක් එක ආකාරව පවතින රූපී වූ මනෝමය ආත්මයක් කියලා එකක් ඔබට දකින්න තියෙනවා. එක ආකාරයක එහෙම කයක් තියෙනවද දකින්න? ස්වාමිනේ එහෙම එකක් නම් දකින්න නෑ. එහෙනම් එහෙම එකකට ආත්මභාවය කියලා නම් ඔය කියන වචනේ පනවන්න පුළුවන්. ස්වාමිනේ එහෙම නම් පනවන්න බෑ. ඒතොර ස්වාමිනේ තවත් එකක් තියෙනවා නේ නිතර වෙලා අරූපී සංඥාමය ආත්මභාවය කියලා. ඒක රූපයක් නෙමෙයි අරූපයයි. ඒ අයගේ මතේ. ඒක සංඥා සහිතයි. මතක තියෙනවා. ඒසා ඊයේත් මතකයි. එලේදා බැලුවා නම් ඒකත් මතකයි. ඒ මතකයේ කියන එක රූපයක් නෙමෙයි. ඒක සංඥාවක්. ඒ සංඥාව නම් විදිලා නැහැ. ඒක ආත්මභාවය. එයා මේ බුදුරජාණන් වහන්සේ කියන එක ආකාරයකින් පවතිනා වූ සංඥාවක් ඔබට දකින්න පුළුවන් ද කියන එකක් තියෙනවා. රූප සංඥා තියෙනවා. ශබ්ද සංඥා. ඒ වගේම ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා. මේවා තමයි මේ සංඥාව කියන එක විද්‍යාමාන වෙන්නේ. ඒතර මේ සංඥා ඔක්කොම කොතනද තියෙන්නේ කුමකින්ද ගොඩ නැගෙන්නේ? අරමුණක් ස්පර්ශ වෙන වෙලාවක ඒ අරමුණට අනුකූලවයි සංඥාවක් ගොඩ නැගෙන්නේ. ඇහැට රූපයක් පේන ගමන් රූප සංඥාව ගොඩ නැගෙනවා. ඒ රූපේ ඇතුලින් අතුරුදහන් වුණා නම් ඊට පස්සේ කාන්ත සද්දයක් නම් ඉඳ පටන් ගත්තී. දැන් තියෙන්නේ රූප සංඥාවද ශබ්ද සංඥාවද? ඒතර තියෙන්නේ ශබ්ද සංඥාවනේ. දැන් රූප සංඥාව නැහැ. ඒ ශබ්දෙත් වෙනස් වෙලා ඉතින් සුවදක් එනවා, ගඳක් එනවා නාහෙත. දැන් තියෙන්නේ මොන සංඥාව? ඒතර තියෙන්නේ ගන්ධ සංඥාව. කොහොමද රූප සංඥාවයි ශබ්ද සංඥාව? ඒ දෙකම නැහැ. දැන් තියෙන්නේ ගන්ධ සංඥාව. දැන් ඊට පස්සේ ඒකත් නැති වෙලා ගිහලා මොනවා හරි කනවර රහත් දැවුවා. දැන් තියෙන්නේ මොන සංඥාව? ඒතර දැන් ඒක විඳින එක රස සංඥාව. ඒක හැමවත් ඉවරයි. ඒකත් පැත්තට ගියා. දැන් ස්පර්ශයක් දැවුවේ නැද්ද? දැන් තියෙන්නේ මොන සංඥාව? ඒක පොට්ටබ්බ සංඥාව. එහෙනම් ඒක රූප සංඥාවක් නෙමෙයි, ශබ්ද සංඥාවක් නෙමෙයි, ගන්ධ සංඥාවක් නෙමෙයි, රස සංඥාවක් නෙමෙයි, පොට්ටබ්බ සංඥාව. ওই ටික වහම අත්හැරනහම හිතන්න පටන් ගන්නවා. ඉදරින්ට පටන් ගත්ත සංඥාව. ඒක මොන සංඥාව? ඒක ධර්ම සංඥාව. එකාකාරී එක මොහොතක්වත් පවතින සංඥාව. සංඥාව හේතුඵලයක්. ඒ ස්පර්ශයේ නිරාත ඒ අරමුණට අනුකූල ඒ මොහොතේ ගොඩනැගෙන එකක් නා. එක මොහොතක්වත් එකාකාරව පවතින සංඥාවක් ඔබට කියන්න පුළුවන්. බෑනේ සාමි. එහෙනම් එකාකාරයෙන් එක මොහොතක්ව පවතින් නැති එකල ආත්මභාවය කියන්නේ හේතු තියෙනවා. ඒ වගේ හේතු නැහැ. එහෙනම් ඔය එකක්වත් ආත්මභාව නෙමෙයි කියලා දැන් වැටහෙනවාද කියලා උන්වහන්සේ වැඩිය. ඊට පස්සේ අනිත් පරිබ්‍රාජික ශ්‍රාවකයෝදී වත්තකොද පරිබ්‍රාජිකට නොඑක ආකාරයෙන් දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. බවත් ගෞතමේ ආවොත් එන්න ස්වාමීනි කියලා බොහොම ගරුත්වයෙන් කතා කරලා මිටි ආසනය කළ ඉඳගෙන බොහොම ගරුත්වයෙන් කියන කින්ද එහෙමයි ස්වාමීනි එහෙමයි ස්වාමීනි කියලා තෝරගත්ත දාත්ම අහගත්තා. බොහොම අහන්න බලගත්. ඉතින් එහෙමයි ස්වාමීන්ක වෙන මොකක් කියන්නද හේතු සාධකතුල තියෙනකොට. උන්වහන්සේ හේතු ඇතුව යමක් වෙන්නපුවාම වෙන මොනවා කියන්නේ? උන්වහන්සේ ආවට ගියාට කියන එකක් නෙමෙයි හේතු ඇතුව කතා කරන්නේ, දේශනා කරන්නේ. හේතු සාධකතුල කරුණු වෙන්නතර මම වෙන මොනවා කියන්නේ? එහෙමයි ස්වාමීන් නොකිය. මොලයි අහගත්තද ආත්මභාවය? ඒක නම් අහගත්තේ නෑ තමයි. ආත්මභාවයක් ඒ ආත්මභාවයක් ඒක නෙමෙයි කිව්වා මිසක් එහෙනම් මොකද ආත්මභාවය කියලා අහගත්තේ නෑනේ. ඊට පස්සේ දවසක තවත් ගෝලියෙකුත් එක්කලා උන්වහන්සේ හැමෙන්න කියලා වෙච්ච සිද්ධිය ඔක්කොම කිව්වා. ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ මගේ ශ්‍රාවකයෝ ටික මෙන්න මේ විදිහට වචන නැමැති අලේ යටි වලින් මට අයින්න පටන් ගත්තා, ගහන්න පටන් ගත්තා. මේ කිංගි විදිහට හිංසා විදිහට කොළපම් කරන්න පටන් ගත්තා. ඉතින් ආත්මභාවය අහගත්තද කියලා මම ඇහුවා. ඇත්ත වශයෙන්ම මම ආත්මභාවය නම් අහගත්තේ නැහැ නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ ස්වාමීනි ඒ ආත්මභාවය මොකද්ද කියලා දැනගන්නත් මට ඕනේ. මොන ආත්මභාවයක් තියෙනවද, මොකද්ද ආත්මභාවය? ඒක දැනගන්න ඕනේ. ඔතන ඔය අන්‍ය පරිබ්‍රාජක අතර යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නුවණක් තියෙන කෙනෙක් නැති නිසා තමයි මම ඒවා විස්තර නොකළේ. මෙතන පොඩ්ඩක් හරි මොලයක් තේරුම් ගන්න හැකියාවක් තියෙන උඹ. දැන් උඹට මේක විග්‍රහ කරගන්නවා නම් උඹලා මිසක් අනික් කටනක් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බැරි අයට කියලා වැඩක් නෑ. ඉතින් ස්වාමීනි ආත්මභාවය තියෙනවා කියලා හෙව්වා. බුදුරණහි තියෙනවා කියලා. ඒක මොකක්ද? ඕලාරික කායජකාය ආත්මභාවය, රූපී මනෝමය ආත්මභාවය, අරූපී සංඥාමය ආත්මභාවය. ඔය වචන තුනම දුන්නා. දැන් ඔළුව කැගෙන ප්‍රශ්නයක් වුණේ. ඒවා ආත්මභාව නෙමෙයි කියලා හේතු සාධක ඇතුළු ඉස්සෙලා පෙන්නලා බුදුරණන් වහන්සේගෙන් ආත්මභාව අහන ඔය තුනම කියලා. ඕලාරික කායජකාය ආත්මභාවය, රූපී මනෝමය ආත්මභාවය, අරූපී සංඥාමය ආත්මභාවය. අනේ ස්වාමීනි ඔබ වහන්සේ හේතු ඇතුව මේ ආත්මභාව නෙමෙයි කියලා පෙන්නවනේ. ඉතින් ඔබ වහන්සේ දැන් කියනවා ආත්මභාවයක් තියෙනවා කියලා ඔය තුරුම කියනවා. දැන් මම කොහොමද තෝරගන්නේ? අන්නේ ලබ්ධිකයෙක් වන් අන්නේ ශාස්ත්‍රවේ ගුරුවරයෙක් වශයෙන් අන්‍යයන්ට කියන අන්නේ ලබ්ධියක ඉන්න මේ ශාසනයේ තේරුම් ගත නැති ඔබ තෝරගන්නේ කොහොමද? ඒ තෝරා ගැනීම හැකියාවකට නැහැ. මේකයි ස්වාමීනි ඔබ වහන්සේ හේතු සාධකතුව කියනවා නම් මම ඒකාන්තයෙන් මේක තෝරා ගන්නවා. මට අනුකම්පා කරලා ඒක දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මම මේක හරි ගැඹුරුයි, මේක සූත්‍රයේ තිබුණා තෝරා ගන්න බැහැ කිව්ව දෙනෙකුට. සූත්‍රයේ කියවලා බලුවත් මේ කියන අර්ථය වැටහෙන්නේ නැහැ, මොකද හැඟවිලා තියෙන්නේ සූත්‍රයේ ඇතුළේ. ඒකයි මේක තෝරා ගන්න බැරි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය කියන ආත්මභාව තුන තියනවා කිව්වා කියන වචනේ අද කී කී ඉන්නවා මිසක් ඔය ආත්මභාව තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොයි ආකාරයෙන්ද කියන එක, ආත්මභාව කියන්නේ මොකද්ද කියන එක තෝරා ගන්න බැහැ. සූක්ෂම නෝනක් ඕනේ සූත්‍රය බැලුවත් ඔක තේරෙන්නේ නැහැ. පාලියේ තියෙන සූත්‍රයේ තියෙනවා. කියුවාට තෝරා ගන්න බැහැ. මෙන්න මේ වෙලාවේ විග්‍රහ ලොකු විග්‍රහයකින් බුදුරජාණන් වහන්සේ මේ ශාසන මාර්ගයේ විග්‍රහ කරලා දුන්නා. ආත්මභාවය කියන්නේ මොකද්ද කියන එකත් පෙන්නලා දුන්නා. හැබැයි ඉතින් දහම් නෝන නැත්නම්, දහම් මත පහළ වෙලා නැත්නම් ආත්මභාවයේ ඕලාරික කායජකාය ආත්මභාවයේ විග්‍රහ කරනකොට ඕක තෝරා ගන්න බැහැ. ඔතන ආයි හැදෙනවා. ඒ නිසා මේක අද වෙනකොටත් තෝරා ගන්න බැරි තත්ත්වෙටපත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරිහත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, විද්‍යාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදු වූ, වේයාදී වශයෙන් නවමහා නවරහදී බුදුගුණ විග්‍රහ කළා. ඒ බඳු උතුම් තථාගතයන් වහන්සේ අති දුර්ලභෝ ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ මොළ යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිතව, ව්‍යංජන සහිතව, සර්වාකාරයෙන් පරිපූර්ණ ශාසන බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. ඒ කියන්නේ නිවන් මඟ දේශනා කරනවා. සදහවත් කුලපුත්‍රයෙක් ඒ දේශනාව අහලා ඒ ධර්මයේ තේරුම් අරගෙන ඒ කෙරෙහි පැහැදිලා නිගමනයක් කරගන්න මේ ශාසන බ්‍රහ්මචර්යාව අති ශ්‍රේෂ්ඨයි. මේ ගිහි ජීවිතයක් ගත කරගෙන මේ අන්‍යයන් කටයුතු වලට බැහැලා ඉන්න මට මේකට ඒ මාර්ගය වදා ගන්න එක ප්‍රමාදයි. ඉතින් අප්‍රමාදව වදා ගන්න මම පැවිද්දට යන්න ඕන කියලා අදහසක් එනවා. පහු කාලයක කුඩා වූ මහත් වූ දේපොළ නෑදෑයෝ වස්තුව ඔක්කොම අත්හැරලා, යාළු මිත්‍රයෝත් අත්හැරලා, වතට සිහුරකුත්, ඒ වගේම යැපීම සඳහා පින්ඩ පාතේ කරගන්න පාත්‍රේවුත් අරගෙන මේ දිහ අනගාരികව ශාසනයේ පැවිද්දට එනවා. අර කය එහෙමවත්. අර ආහාර පින්ඩ පාත කරගෙනත් වරඳන. ඕරාජික කර ඕරා ඕලාരികව කරද කයක් තියෙනවා. මේ මූලික ධර්මය ආපු කෙනා ලෝකේ යම් කිසි දයක් ලෝකෙට බැඳෙන කටයුතු වෙන. ඒවා අහ කරන ක්‍රමයක් චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා විග්‍රහය කළා, විශාල විග්‍රහයක් ඒ. චූල සීල කියන කොටසෙන් පෙන්නන්නේ දස අකුසල් මුල් කරගෙන. දස අකුසලේ හේතු කරගෙන යම් කිසි ආකාරයක අසංවලත්වයක් ඇති වෙනවනම්, එහි වරද දැකලා, ඒකිති වෙන්නා වූ ආදීනව දැකලා, සානගත අදත්තා දාන කාමිත්‍යා නැහනම් මේ අබ්‍රහ්මචර්ය මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්ලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිත්‍ති කියන මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වෙනවා. මේ දස අකුසලයෙන් වෙන් වෙලා කටයුතු කරනකොට ඉතින් ඉතල පටන්ගෙන තියෙනවා මධ්‍යම සීල මහා සීල ආදී වශයෙන් ගස්කොලන් හිටෝනේවා, ඇට ජාති පැලකරනේවා, ඉතින් බුලෙන් පොත්තෙන් කඳෙන් කුරුකෙන් මේ ආදී වශයෙන් පැලවෙන ජාති හිටවන්න වගා කරන්න භෝග හදානේවා අත්හැරලා, ඉතින් ඒතකොට තව කරන්න විවිධාකාර ජීවත් වීමට කරන්න ආව හැකී ආරක්ෂා ක්‍රම තියෙනවා ලෞකික ලෝකේ. නැකස් ආතර වල්නේව. එතකොට ඒ වගේම පරිවිද අනුකණක් ගෙනියන ඒවා. ඒ වගේම ලෝකේ කරන්න ආව අනික් අයට මොනවා හරි කරලා ඉතින් ජීවත් වෙන මාර්ග. මෙහෙම කරන්න ආව කටයුතු අත්හරිනවා. දැහැමින් බෝබේයක් උපයා ගන්නවා, පින්දපාතින් ජීවත් වෙනවා, නැහනම් දුන්න දෙයකින් යැපෙනවා. මේ විදිහ නිදහස් ජීවිතයට පත් වෙලා යන ක්‍රමයක් තමයි විග්‍රහ කරන්නේ. ඉතින් ඊට පස්සේ අසමගියක් ඇති වෙන විදිහේ කතා කරන්නේ නැහැ. ගැටෙන කතා කරන්නේ නැහැ. ભેද කරන කතා කරන්නේ නැහැ. මේ ආදි වශයෙන් බොහෝම සාමික සාමදායි ජීවිතයක් ගත කරනවා. මෙන්න මෙහෙම කටයුතු කරගෙන යනකොට ඒ දැනත්තාගේ යම්කිසි මේ කාම වස්තුන් පරිහරණයෙන් ඈත් වෙලා ජීවත් වෙනකොට කාම වස්තු කෙරෙහි යම්කිසි ඡන්දයක් රාගයක් බැඳුරන ඒක යටපත් වෙන්න පටන් ගන්නවා. කාම ඡන්දේ නැමැති නීවරණේ යටපත් වෙනවා. ඒ වගේම යම්කිසි වෛරයක්, ක්‍රෝධයක් හටගන්නවන, ගැටීමක් හටගන්නවන යම්කිසි ආකාරයක ව්‍යාපාදයක් තිබුණා නම් ඒ ව්‍යාපාදය යටපත් වෙලා යනවා. මතුවෙන තිබිච්ච හේතු නැති නිසා, ඒව ඇතුළු නැති නිසා. යම්කිසි තීනයක්, මිද්දයක් තිබුණා නම්, යම්කිසි කම්මැලිකමක් තිබුණා නම්, ඒ වගේම ධර්මයට නොබැඳෙන බවක්, ලෝකයට බැඳී සිටින බවක් තිබුණා නම්, ඒ අඳුරු ගතිය නැති වෙලා යනවා. හිතේ යම්කිසි උදාහස් ගතියක්, විචිත්‍ර ගතියක් තිබුණා නම් ඒ උද්දච්ච කුකුච්ච කියන නීවරණය යටපත් වෙලා යනවා. යම් විචිකිච්ඡා සහගත වන්නා වූ අදහස් තිබුණා නම් එවන්දු අදහස් නැති වෙලා යනවා. ඒතකොට විචිකිච්ඡාව කියනවා සැකය කියලා. අද කිව්වොත් සැකය කියන එකේ අර්ථය වෙනස් කරලා ගන්නවා. සැක කිව්වහම සැක එකක්. කංකහ කියලා වචනයක් තියෙනවා. ඒ වචන වල අර්ථ වැහිලා තියෙනවා. යම් කිසි පුද්ගලයෙකුට මේ ධර්මය අතුරු කරන්න ගත්තහම ඒ ධර්මය අතුරු කරන්න හිත හිටින්නේ නැහැ. ඒ ධර්මයේ පිළිබඳව බලාපොරොත්තු වෙන එහි පහිත පැහැදෙන්නේ නැහැ. නොපැහැදෙන නිසා මේ පුද්ගලයා ඒකින් විචිත්ත භාවයටපත් වෙලා ලෝකේ රාග, දේශ, මෝහ සහගත ඇතුළට යනවා. ඒ තුලින් සැනසilla තියෙනවා කියනා වූ ගති ලක්ෂණේ ගත්තොත් ඔහුට වෙන්නේ විසිරීම. ඔහුට ඇති වෙන්නේ එක්තරා විදිහක ධර්මයට හිත නොපිහිටන ගති ලක්ෂණය. මෙන්න මේකට කියනවා බුදුන් කෙරෙහි පැහැදීමක් නැත්නම් බුදුන් කෙරෙහි ගෞරවයෙන් හිත පිහිටන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි පැහැදීමක් නැහැ, රාග දේශ මොහ කරායි පැහැදිලා තියෙන්නේ. ඒ පැත්තටයි යන්නේ. සංඝයා කෙරෙහි විතරාගී, විත දෝෂී, විත මොහි කිසිම දෙයක් නෙමෙයි හිත පිහිටන්නේ. තරාගී, හදෝසී, සමෝහී දේවල් වල අන්න ඒතොර ඇති වෙන ලක්ෂණය තමයි සංකා යනවා විවිධිකිච්ඡා කියන්නේ. මෙන්න මේ ගති ලක්ෂණ ඔක්කොම අයින් වෙලා හිටන් චිත්ත සාන්තියටපත් වෙනවා. මේකට බුදුරජාණන් වහන්සේ උපමා දෙනවා. මෙමලාදී උපමා. යම්කිසි මිනිස්සෙ අසාධ්‍ය රෝගයක් හැදිලා මහා බලගත රෝගයක් හැදිලා ඔත්වල වෙනවා. මෙහෙම කාලයක් ඔත් වෙලා දුක් විඳින පුද්ගලයා යම් දාසක බේත් හේත් කරගෙන ඒ රෝගයෙන් මිදලා නිදහසක් ලැබුවොත් ඔහුට සතුටක් ඇති වෙනවද නැද්ද? පෙර මම මහා රෝගියෙක් හැටියට අසාධ්‍ය වෙලා ඔත්පල්ලා හිටියා. දැන් මම ආයි නිරෝගී පුද්ගලයෙක් කියලා හතුරක් ලබනවා. ඒ වගේම හිරේට නියමිත පුද්ගලයෙක් හිරේ විලංගුවේ දාලා ඒ හිරගියක ඉන්නවා. නොයෙක් වහලෙක් වාල් දුක් කරදර විඳිමි. ඔහුට හිරේ නිදහස් වෙන දවසක් එනවා. මම අද හිරේ නිදහස් වුණා කියලා හිතන් දැන් ඉතින් නිදහස් පුද්ගලයෙක් කියලා සතුට වෙනවා. ඇති වෙන සතුට කොහොමද? ඒ වගේම යම් කිසි බුද්ධිලෙක් මේ දාස භාවයට පත් වෙලා වහලෙක් හැටියට ජීවත් වෙන අනුගේ වහල් වැඩ කිරීමෙන් ජීවත් වෙන තැනට පත් වෙලා ඉන්නවා. අනුගේ වහලෙකුට නිදහසක් නැහැ. තමන්ට ඕන හැටියට කටයුතු කරගන්න අනුගේ වහල් වැඩ කර කරාම ඉන්න ඕන. අන්නේ වහල් භාවයෙන් නිදහස් වුණා. ඔබට සායිදීව කටයුතු කරගන්න නිදහස් බුද්ධිලෙක් හැටියට ඉන්න ඕන. වහල් භාවයෙන් නිදහස් වුණාම ඔබට සතුටක් එනවා. පෙර මම වහලෙක් හැටියට අවුන්ට වහල් වෙලා කටයුතු කළා. අද මම නිදහස් බුද්ධිලේ කෙරෙහි මගේ කටයුතු කරගන්න නිදහස් වුණා කියන හතුරු වෙනවා. කාන්තාරයක ගමනක් යනවා. මහා භයානක කාන්තාරේ. දුෂ්කර ගමනක් යනවා. කොතන මැරෙයිද දන්නේ නැහැ. කණ්ඩ බොන හිඟ වෙයිද දන්නේ නැහැ. කණ්ඩ බොන දෙයක් තියෙන එකක් නෙමෙයි කාන්තාරේ කියන්නේ. ඉතින් ගෙනිච්චදී අරපය සංකරින්නේ කොහොම හරි අව්වේන් ඉන පීඩන ඔක්කොම ඒවා විඳ දරාගෙන කොහොම හරි ගිහිලා ගිහිලා ඊතර වෙලක් හේම භූමියකට ගියොත් අර කාන්තාරේ ගියේ දුක ඉවරයි. අන්නේම කාන්තාරයේ ගමන් කරන පුද්ගලයේ කාන්තාරයේ තරණය කළා. හේම භූමියකට ගිහිල්ලා මම මහා භයානක ගමනක් කින් වෙන් වෙලා හිටන් නිදහස් ලැබුවා කියලා සතුට වෙන්නේ යම්සේද? මෙන්න මේ වගේ කාරණා පෙන්නලා කියනවා. මෙන්න මේ වගේ සියල්ල ලැබුව කෙනෙකුට සතුටක් එනවා. අන්නේ වගේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහෙන් නිදහස් වෙච්ච කෙනාට කොච්චර සතුටක් එනවාද? අන්නේ ලබන්නා වූ නිදහස අපරණපත් වෙනවා. අන්‍යයන්ට වඩා වෙනසක් ඔහු ලබනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහෙන් ගෝචර වෙලා ඉන්න සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා ඒකෙන් වෙහෙතලපත් වෙලා පීඩණයටපත් වෙලා දුක් ගැහෙන සහිත මානසිකත්වයකින් කායිකත්වයකින් දුක් විඳිනවා. ඒකෙන් නිදහස් වුණාට පස්සේ පෙර වගේ තිබුණා වූ ගැහැට දුක් ගැහෙන දැන් නැහැ. නිදහස් මානසික විශාල සාන්තියක් දැන් තියෙනවනේ කිය. ඔහුට විශාල චිත්ත ප්‍රසාදයක් එනවා. හැබැයි ඒක ආපු ධර්මානුකූලව ඒක එනවා නිසා ධර්මයේ අහලා ධර්ම අවබෝධයෙන් ලෝකේ ආදීනව දැකලා ඒකෙන් වෙන් වෙනකම්. ඔය නීවරණයන්ගේ වෙන් වෙන්න බෑ. එතකන් නීවරණ හරි සැපයි. දහම නොදන්න නිසා, අවිද්‍යාවේ නිගමනයේ නිසා, තෘෂ්ණාවේ නිගමනයේ නිසා බැස්සොත් පංච නීවරණ හරි සුවයි. අත්හරින්න හිතෙන්නේ නැහැ. ලෝකයේ පුතජන පුද්ගලයා ඒ සුවයි කියලා හිතාගෙන දුක්ගෙන දෙන පීඩණයට පත් කරන නීවරණ පසුපස හඹා යනවා. යථාර්ථයේ ධර්මයේ දැකලා පස්සේ ඒ ආදීනව දැකලා ඒක නිදහස් වෙච්ච කෙනා ලබන සාන්තිය දකින්නේ ඒ නිදහස් වෙච්ච ධර්ම අවබෝධය ඇති කෙනා පමණයි. මේ වචකොට ඔබට හිතෙන්න පුළුවන්. ඒ වගේ හුදකලාව නිදහස පිරිස සමග එක්වීමක් නැතුව විවේකීව ඉන්න පුද්ගලයා ඒ තත්ත්වයට පත් නොවුණු අය දකින්නේ ඒ නිවරණ දුරු කරගත්තේ නැති අය දකින්නේ විශාල පාළුවක් වශයෙන්. මෙහෙම කොහොම ඉන්නවද? කතා බහ කරන්න කෙනෙකුත් නැහැ. කරන කියන වැඩවලකුත් නැහැ. දිනුවක් ලබන්නේත් නැහැ. සම්පත්තියක් විඳින්නෙත් නැහැ. ඔකෝ මතල කොහේ හතරලා ඉන්න පාළුවේ තමන්ගේ පාළුවේ කියලා ඉන්න. මේක මහා වදයක්. හිතෙන්නේ ඔහොමයි. මෙන්න මේක තෝරාගන්න බෑ. මේ නීවරණින් යුක්ත වෙල ධර්මයේ අවබෝධයක් නැතුව ඒ නීවරණ දුරු කරව පුදුලිය ලැබෙන සාන්තිය මෙහා ඉන්න පුදුලියට තෝරාගන්න බෑ. දැන් අද අපෙන් ඇහුවොත් එහෙම හාමුදුරුවනේ ගහක් ළඟට ගිහලා හිටන් ඔය ගහක් මුල විතරයි ඉන්නේ ආරණ්‍යයක් රුක් මුලක් ශුන්‍යාගාරයක් ඔව ඇතුළු වෙන්නේ කිසිම නෑ දෑයක හිතවතේ කවුවත් නෑ. දුවේ පුතෙක් නෑ. රාමි භාර්යා ආදී කෙනෙකුත් නෑ. දෙමව්පියොත් නෑ. නෑදෑයොත් නෑ. යාළුවොත් නෑ. කවුරුවත් නෑ. දෙදත් දෙකක් නෑ බලන්න කෙනෙකුත් නෑ. අතේ සතයක්වත් ඇත්තේත් නෑ. කර කියන දෙයක්වත් නෑ. වෙන ඇඳුමක්වත් නෑ. ඇඳගත හිවුර විතරයි තියෙන්නේ. පින්න පාතගෙන ජීවත් වෙන පාත්‍රය විතරයි තියෙන්නේ. කිසිම කෙනෙක් සම්බන්ධ නෑ. මොන පාළුවද කියලා හිතනවා නේද? දැන් ඇහුවොත් එහෙම ඒක හොඳද කියලා ඇහුවොත් එහෙම මේ කී දේද ඒක හොඳයි කියලා. ඒක හරි නිදහස් කියන්නේ කී දෙනායන් කී දෙනාද? තර්කවාදී පිට අරගෙන යන නිදහස් කිව්වොත් එහෙම උඹට ඒ තත්ත්වෙට පත් වෙලා උඹ කැමතිද කියලා තෝ කියයි. මට නම් බෑ. මට නම් අපේ දරුවාත් ඇල්ලලා ඉන්න බෑ. උන්ගේ හුරතල් පොඩි උගේ හුරතල් බලන් ඉන්න මට නම් වැලක් නෑ හැම ලෝකයක්. සතේ සතයක් වගේ නේද ජීවත් වෙලා අනේ මොකද එහෙම හිඟන ජීවිතය. ඔහොම අදහස් තමයි එන්නේ. එහෙනම් ඊබඳු වන්නා වූ නිදහස් වෙච්ච ජීවිතේ සාන්තයි ප්‍රණීතයි කියලා වැටහෙන්නේ කාටද? මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කළා ආර්ය ධර්මයේ නිවනේ සාන්තියට හිත පිහිටවු කෙනෙකුට. ලෝකයේ තිබෙන්නා වූ ලෝකයා ප්‍රියයි මනාපයි කියලා අල්ලන දේවල් ගැටි ගැටි හරි අසුර කරන්න තරම් කරලා අසුර කරන් තියෙන දේවල් හොඳයි කියලා හිතන දේවල් මහා ආදීනව ගොඩක් නේද කියලා දකින නෝලක් වෙන. මෙන්න මේ නෝල නිසා අනික් අය හොඳයි කියලා දකින පංච නීවරණ මහා වදයක් හැටියට දැක්කල පස්සේ ඒකෙන් අහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා වැටහෙන දවසක් එන්නේ. මෙන්න මේ දවසේ නටත් ඕලායිකව කර්ජකයි දරනවා. කනබුල ආහාරයෙන් මේකයි ජීවත් කරවනවා. කයට අවශ්‍ය පෝෂණයක් දෙනවා. නානා මොන හොදනවා අතපය හොදනවා ඒ ආදි වශයෙන් කායත අවශ්‍ය දේවල් කරනවා. හැබැයි ලෝකේ යම් කෙනෙක් ඔහු අත්හැරුවා. කාමයෙන් බැඳිලා තියෙන වස්තු කාම ක්ලේශ කාමයන්ගේ බැඳිලා ඉන්නා වූ එහි බැඳිලා වූ මුලාසහගත මානසිකත්වයේ අත්හැරලා. ගහ ගන්න වරා ගන්න කපා ගන්න කොටා ගන්න තරයන් කරන බැන ගන්න ගති ලක්ෂණ අත්හැරලා. ඒ වෙන් නිදහස් වීම කොච්චර සාන්තව ප්‍රණීතද කියලා අන්නේ දහම් අවබෝධ ඇති ආර්ය බුද්ධිලා දකිනවා. මෙන්න මේ දැක්ක සාන්තියක් ඇත්නම් සත්‍යයේ තුලින් ගොඩනැගිච්ච සාන්තිය. ඔහුට කවදාවත් මේක අසහනයක් කියලා වැටහෙන්නේ නැහැ. කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද මේ නිදහස වීම. මෙන්න මේ අදහස එනවා. මෙන්න මේ අදහස සත්‍යයේ තුලින් නැගිච්ච අදහසක් නිසා මේක කවදාවත් නැති කරන්න බැහැ ආයිසරය. හේතුවක් ඇතුවමයි මේක ලැබුවේ. ධර්මාභෝධය නිසාමයි ලැබුවේ. ධර්මාභෝධය නිසාමයි ලෝකේ පංච නීවරණයන්ගේ ආදීනව දැක්කේ. වෙන්නීමේ නිදහස් සාන්තිය දැකේ යනුවම. නිවීමේ සාන්තියක් මෙන්න මෙහෙම දැක්කා. මේකද කියනවා නිවන් සාන්තිය. නිවන් සාන්තියක අවස්ථාව. පංච නීවරණයන්ගෙන් වෙන්නීමේ ලබන නිවන් සාන්තිය උතන තියෙනවා. මෙන්න මේ නිවන් සාන්තිය යථාභෝධය ලැබුව කෙනෙක් ඇත්නම් කවදාවත් ආපහු වැටෙන්නේ නැහැ නීවරණයට. ආපහු ඒවා හොඳයි කියන තත්ත්වෙට නිගමනය කරෙන්නේ නැහැ. නිදහස් වෙච්ච සාන්තිය ඔහුගෙන් ගිලිහිලා යන්නේ තත්ත්වෙටපත් වෙන. මෙන්න මේ සාන්තිය හේතු කොටගෙන කවදාවත් ඔහුට අවලක් වෙන්නේ. ඒ ලැබුව අවබෝධය නිසා ඔහුට කවදා හරි විමුක්තිය පූර්ණ වෙනවා. එහෙනම් ඔහු ලැබුව සාන්තියෙන් ඔහුට සාරත්වයක් ලැබෙනවා. මොකද සාරත්වය දුකෙන් නිදහස් වීමේ සාරත්වය. ඒක දකින්න ඔහුට චිත්ත ප්‍රසාදයකුත් ඇති වෙනවා. අන්නේ සාන්තියක් ඇති වෙනවා නම් ඔහු බලාපොරොත්තු වෙච්ච දුකෙන් නිදහස් වීමට මඟ පෑදුනා. මෙන්න මේක තමයි සියලු ලෝක සත්ත්වය බලාපොරොත්තු වෙන්නේ දුකක් නැතුව ඉන්න. දුකක් නැති කරගන්න. හැබැයි දුකක් නැති කරගන්න හිතාගෙන යන්නේ අවිද්‍යාව වැඩ පිළිලා පස්සේ. දුකක් ඇති කරන වැඩ පිළිලා පස්සේ. අන්න තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළාට පස්සේ ධර්මය අහලා මාර්ගය තෝරාගත්තාට පස්සේ තමයි දහම් මැද පහළ වෙලා දුක නැති කරන නියම ක්‍රමයේ දැකගන්නේ. අන්නේ ඒ ක්‍රමයේ එක්තරා මට්ටමකට ආවට පස්සේ තමයි පංච නීවරණයන්ගෙන් අහක් වෙලා නිදහස් භාවය අත්දකින්න. මෙන්න මේ නිවනේ පළවෙනි අත්දැකීම ලැබුව කෙනා. එන්නම් මේ අවස්ථාවක් ලැබූ කෙනා. ඕලාරික වූ කර්ජකයත් ඇසුරු කරගෙන මේ කයත් පෝෂණය කිරීම ඔවුන්ගේ සාන්තියේ ඉන්නේ. මෙන්න මේකට කියනවා ඕලාරික කර්ජකය ආත්ම භාවය කියලා. ආර්ය විනය ආත්ම භාවය. කය නෙමෙයි ආත්ම භාවය උනේ ඔන්නෝ එකෙන් නිවන් සාන්තිය. යථාර්ථය දැකලා ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ තුලින් පංච නීවරණයන්ගේ ආදීනව දැකලා ඒකට අපි පංච නීවරණ ගොඩනැගීමේ හේතුව අත්හැරපුවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වන පංච නීවරණ නිරෝධ වුණාම ලැබෙන්නා වූ යම් සාන්තියක් ඇද්දී නිවන් සාන්තිය කොච්චර සාන්තද ප්‍රණීතද කියලා ලකින. ඒ ලැබූ සාන්තිය ඒ සුවය යමක් ගොඩනගාගෙන ගත්ත සුවයක් කියන්නේ ලෝකේ ලෞකිකත්වයක් ගොඩනගලා ඒ තුළ ඉඳලා ලැබූ සුවයක් නෙමෙයි. මනවලන රූපයක ආස්වාදලා වන්දනා ඒ රූපය ගොඩනගා ගන්න ඕනේ. ඒ රූපය ගොඩනගාගෙන ඇසුරු කරනකන් ඒ ආස්වාදේ එනවා. මිහිරි ශබ්දයක ආස්වාදය වුණ නම් ශබ්දය ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගාගත්තු ශබ්දයේ මේ ලෞකිකත්වය තුළ තියෙන දෙයක් මුල් කරගෙන ඒකෙන් එකතු කරලා හදාගත් එක. කලක් ඕනේ ශබ්දයක් අරගන්න ඕනේ. භෞතික ලෝකයේ තිබෙන්නා වූ දෙයක් අල්ලාගෙන ඒ තුලින් ලැබෙන ස්පර්ශයෙන් ගොඩනගා තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම. අන්න ඉවෙන් ලබන්නා වූ සාන්තිය බලාපොරොත්තු වුණා නම් ඒ ඇස හොඳට තියෙනකන් ඒ රූපය පේනකන් ඒ කන හොඳට තියෙනකම් ඒ ශබ්දය එසේ ඇහෙනකම් නාසය හොඳට නිරෝගීව තියෙනකම් ඒකේ ඒ ගන්ධය එනකම් දිව නිරෝගීව හොඳට තියෙනකම් රසය එනකම් කය නිරෝගීව තියෙනකම් බාහිරින් පහතර ආස්වාදයේ වස්තු එනකම් ඔය කියන්නා වූ ආස්වාදයේ මතු වෙනවා. දැන් ලෝකයාගේ ලෞකික ආස්වාද පංචකාම ආස්වාද කිවි ඔන්න ඕක. හැබැයි හැම ආරේ ධර්මයේ අහලා යම්කිසි නීවරණ සංසිද්ධීමේ සාන්තියක් ලැබුවාද? ඒ ලබාගත් සංසිද්ධීමේ සාන්තියට හේතුනේ ලෝකෙන් ගොඩනගාගත් එකක් නෙවෙයි. යථා භෝධය නිසා මේ තාක්කල් ගොඩනගාගත් පංච නීවරණ ඇති දුක්ඛඳ අත්හැරීම. අත්හැරීමෙන් නොවැල්මින් මිදීමෙන් ලැබූ සාන්තියක් නිසා ලැබූ සාන්තිය ලෞකික වන්නා වූ ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච එකක් නොවන නිසා ඒ සාන්තිය කලවෙන්න හේතු නැහැ. ලැබූ සාන්තිය විනාශ වෙන්න හේතුවක් නැහැ. ප්‍රත්‍යයෙන් යම ගොඩනැගුණා තමයි විනාශ වෙන්නේ. ප්‍රත්‍යයන් සංසිඳියාම නිසා ලැබූ සාන්තියක් නම් සංසිඳීමෙන් ලැබූ සුවය එහෙම විනාශ වෙන්න හේතු නැති නිසා මෙන්න මේකට ආත්ම භාවයක් කියන්න පුළුවන්. එතන පටන් පූර්ණ භාවයට පත් වෙලා හිටන් සියලුම දුක් කෙලවර කරන තැන නිදහසට එනවා මිස ආපස්සට එන්නේ නැහැ. මෙන්න මේක ආර්ය විනේ ආර්ය ලබන සාන්තිය. මෙන්න මේකට කියනවා ඕලාර්ජික කරදකායක් ඇතුව ආත්ම භාවීය තත්ත්වයට පත් වෙලා ඉන්න පුද්ගලයා. මෙන්න මේ ආර්ය විනේ ආත්ම භාවය අනිකෙකුට දැනගන්න බෑ. මෙන්න ආර්ය විනේ ආත්ම භාවය. මේක ආත්ම භාවය. ඊට පස්සේ දෙවෙනි එකක් තියෙනවා රූපී මනෝමය ආත්ම භාවය කියලා. ඒ මොකද්ද කියන්නේ? පංච නීවරණ දුරු වෙච්ච සාන්තියේ පත් වෙලායි චිත්ත ප්‍රසාදයෙන් යුක්තව නිදහස් වූ සංසිඳින් චිත්ත සාන්තියෙන් යුක්තව ගත කරන කෙනාට. ඒ නිවන මුල් කරගෙන නිවනේ හිත පිහිටිය මුල් කරගෙන ඇති චිත්ත ප්‍රසාදය මුල් කරගෙන කිසිම අරමුණක් අල්ලාගත්තේ නැතුව නිවනට හිත පිහිටීමේ ලබන්නා වූ සාන්තව ප්‍රණීතව සුවේ මුල් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනැගෙන මෙන්න මේ මුල් කරගෙන ධර්මානුකූල දර්ශනයක් දකින්නවා මිස ලෝකයේ වැදෙන දර්ශනයකින් ගොඩනැගෙන හිට නෙවෙයි ඉන්න පටන් ගන්න. සවිතක්ක සවිචාර අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා යමක් මෙන්න මේ මුල් කරගත්ත සවිතක්ක සවිචාර ගොඩනැගෙන. ඒකෙන් හටගන්නා විශාල දිවන් සුවේ මුල් කරගත්ත නිසාම විවේකී මෙන්න මේ විවේකයේ මුල් කරගෙන නැගෙන්නා වූ නිරාමිෂ ප්‍රීතිය සහ නිරාමිෂ සුඛයක් හටගන්නවා. අන්න එතන ඒකාග්‍රතාවින් යුක්තවන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය ලැබෙන. අවිතක්කං සවිතාරං විවේකජං ප්‍රීති සුඛං පතවජ්ජානං කියපු දැන්. ඊට පස්සේ මේ විතක්ක විචාර දෙකේ නැත්නම් සවිතක්ක සවිචාරවල අසුරු කරන්නේ නැතුව ඒකත් සිහි කරන්නේ මෙනෙහි කරන්නේ නැතුව ඉන්නකොට අර නිවි සැනසීගේ සාන්තිය හිත මිහිටියම වර්ධනය වෙලා ඒ නිදහස් ප්‍රීතියයි නිදහස් සුවයයි යථා වූ සාංශභාවයට පත්වීමේ අවස්ථාවක් තියෙනවා. ඊ අවස්ථාවල සම්වාදින්න පුළුවන් එකක්මක් ලැබෙන. මේකද කියනවා විතක් සවිතක් විතර්ක විචාරයෙන් තොර වුණ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධානය කියන. මෙන්න මේ සුවය ලබන. ඊට පස්සේ දකින්න ඒ නිදහස් වල ප්‍රීතියත් අහ කරගුණාම ඒකෙදි හිත ආවර්ජනය නොකළොත් විශාල නිදහස් සෝයා සහිත නොවිසේන භාවයක් තියෙනවා. විෂිප්ත වෙන්නේ නැද්ද වලපත් වෙන්නේ. මේ දහම තුලින්ම නැගෙන ස්වභාවය. මෙන්න මේක තමයි සුඛේ කාග්‍යතා සහිත ත්‍ෘතී අධ්‍යානිය කියන්නේ. ඊට පස්සේ සුඛ වශයෙන් ගන්නා උදේට එතනිනුත් එහාට ගිහිල්ලා මේ ශරීරයක් තියනවාද කියලාවත් දැනගන්න දැනෙන්නේ නැති ඒනුන් නිදහස් වෙච්ච කායික වශයෙන්වත් නොදැනෙන උපේක්ෂා සහගතවන්නා වූ එකඟ බවක් පිහිටනවා. ඒක ආලෝකමයි. ආලෝක ස්වභාවී යුක්තයි. ආලෝකයේ තිබෙන්නේ සෝයක් නෙවෙයි නිදහසක්. මෙන්න බල නිදහස් චිත්ත ස්වභාවයට පත් වෙනාම ලැබෙනවා උපේක්ෂා ඒකාගතාවය. චතුර්ථ ධ්‍යාන මේ චතුර්ථ ධ්‍යානයේ නැගෙන ආලෝකයක් මතුවෙනකොට මේ කය තියෙනවා. නමුත් කය වටා විශාල ආලෝකයකින් වට වෙනවා. අරමුණු වෙන්නේ හැම වෙලේම අර ආලෝකේ. ඒකට උපමාවක් පෙන්නනවා අටක් අටක් ඇති නැත්නම් අට පැත්තකට කපලා තියෙන. දියවන්තියක් තියෙනවා. ඒකේ මැදින් හිලක් විදලා නූලක අමුණලා තියෙනවා. ඒ කියන්නේ මාලක ගන්න දියවන්ති ගලක් ආගෙ දෙයක් මේ කියන්නේ. එහෙම බැලුවොත් එහෙම. අර අමුණලා තියෙන නූලත් පේනවා. දිලිසෙන දියවන්තියත් ඒ වටේ ඒකට වැඳිලා ඒ තුලම තියනවා වෙනවා. නූල වෙනම බැලිය හැකි දියවන්තිය වෙනම බැලිය හැකි. මේ උපදෙස් ගන්න දුන උපමාව. මෙන්න මෙයාගේ මේ චතුර්ථ ධානයත් එක ලැබෙන්නා වූ අර ප්‍රභාස්වර ආරෝහ වාවු. ශරීරය වටා තියෙනවා දියවන්තිය අර නූලෙ ඇමිච්ච දියවන්තියව. ශරීරය වෙනව පේනවා. වට වෙලා තියෙන ආලෝකෙ නිදහස වෙනව පේනවා. මෙන්න මෙහෙම தත්ත්වයට පත් වෙනවා කියන චතුර්ථ ධානය තුළ ප්‍රණීත අන්දමේ වැඩිලා. මෙන්න මේ தත්ත්වෙ වැඩිලා එනකොට අර ශරීරය අමතක කරලා ශරීරය සම්බන්ධ අත්හැරලා අර ආලෝක පරිහරණ ස්වභාවීට මානසිකත්වයක් ගොඩනැගේ. මෙන්න මේ විලාදී හැකියාවක් ලැබෙනවා මස්ලේකයේ පැත්තක තියලා. ඒ සම්බන්ධ වෙන්නේ නැතුව. අර ලැබුණු ප්‍රභාස්වර ස්වභාවයෙන් රූපයක්ම වань. මනෝමය කයක් මැවිය හැකියි. මේ මනෝමය කයක්ම වලා. මේ කයෙන් මේ ශාරීරිය පැත්තක තියලා ඈත් වෙලා යන්න පුළුවන්. එද සමාහැරීර වැටෙන්නේ අර මයු කය. ඒක ඕලාරික කය නෙවෙයි. රූපී ආකාරම දිලිසෙන ආකාරයෙන් ඉතන කයක්ම වාගෙන මේ කයින් අහක් වෙලා ඉතන ඕන දිහාකට යන්න පුළුවන් හිතුව හැටි. පරුවත ප්‍රාකාර වසාගෙන ඒ කයින් ගියේ හැටි. මහා දියකඳ වසාගෙන ඔන්ලයි යටින් ගිය හැකි උඩින් ගිය හැකි ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ මනෝමය කයකින් යන්න දෙන්න පුළුවන් මනෝමය කයකින් සැරිසරන්න පුළුවන් අවස්ථාවටපත් වෙනවා. අන්නේ අවස්ථාවේපත් වීමේදී යම් කිසි ඇලීමක් ගැටීමක් ෂේ වෙලා ගියා නම් ඇති වෙන යම් ශාන්ත භාවයක් ඇති. ඒ නැවත ඇලීමට ගැටීමට සම්බන්ධ වෙන්නේ නැහැ. අන්නේ වල නිදා ශාන්ත භාවයක් ඇති වෙන ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙච්ච. මෙන්න මේ ශාන්ත වූ ප්‍රණීත වූ චිත්ත ශාන්තියක් උහු විඳිනවා. මේක ධර්මාභෝධය තුළින්ම ලෝකේ අසාරත්වයේ ඇති ඇලීම ගැටීම අත්හැරලා ලැබිච්ච දෙයක්. ධර්මාභෝධය ලැබුව ප්‍රතිඵලයක් නිසා යමකින් හටගත්තේ හේතුයෙන් හටගත් එකක් නෙවෙයි. හේතුයෙන් හටගත් එකෙන් හටගෙන තිබිච්ච ඇලීම් ගැටීම් නිරෝධ විලා ලැබුණ සාන්තියක් නිසා ඒ සාන්තියට විශාල සාන්තියක් තියෙනවා. ඒ විදිහට රූපී මනෝමය කයකින් යන්න දෙන්න පුළුවන් අවස්ථාව. ඔය රූපී මනෝමය කය නෙමෙයි ආත්මය කිව්වේ. ඔන්නේ රූපී මනෝමය කයත් එක්කලා හටගත්ත ඒක සකස් වුණේ ඇලීමක් ගැටීමක් යථාභෝධය නිසා අත්හැර දැමීමේ නිරෝධ වීම. යම් ඇලීමක් ගැටීමක් නිරෝධ වෙලා ධ්‍යාන ඇති වෙන සාන්තියක් ඇද්ද? මෙන්න මේ නිවන් සාන්තිය නිවිගිය සාන්තියක් ඇත්නම් ඒක හේතුවක ඵලයක් නෙමෙයි. හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරලා දැම්මහම ඇති වුණ නිවිගිය සාන්තිය. අන්න ඒක හරි සාන්තයි ප්‍රණීතයි. අන්නේ සාන්තියක් ඇද්ද ප්‍රණීතියක් ඇද්ද ඕකට කියනවා මේ දෙවෙනි ආත්ම භාවය. රූපී මනෝමය කයකින් යුක්තව කටයුතු කරන අවස්ථාවලපත් වුණු ඊළඟ චිත්ත සාන්තිය. මෙන්න මේ කාර්ය විනේ ආත්ම භාවය කියන. හැබැයි හටගත් එකක් නෙමෙයි ඔය කියන්නේ. අර ශාරීරියෙත් නෙමෙයි ආත්ම භාවය කියන්නේ. ඒක තමයි ඉස්සෙල්ලාගේ රූපී මනෝමය කය ආත්ම භාවය දාපුවාම එකාකාරයකින් පවත් ගන්න පුළුවන් එක විදිහට පවත් වෙන එකක් නෑ එහෙම රූපය. ඒ මනෝමය කය එහෙම එකක් නෙමෙයි. මේ ආත්ම භාවය මොකක්ද? එතෙන්ද වත්ුනේ ඕලාරික කාර්යකාරී පිට බැඳීම රැඳීම අත්හැරලා ඇලීම් ගැටීම් දෙකේ නිදහස් වීමේ සාන්තිය. අන්නේ නිදහස් වීමක් ඇද්ද? ඒ නිදහස් වීම ඩාරි විනේ ආත්මභාවයක් කියේ. අන්න ඔකට කියනවා රූපී මනෝමය කයක් ඇතුව නිදහස් සාන්තියකින් යුක්ත වෙන්නා වූ යමක් ඇද්ද? අන්නේ නිදහස් සාන්තිය මේ ආරි විනේ ආත්මභාවය. මොකක් නිසාද? ඒක නැවත නැති වෙලා යන්නේ නැහැ ඒ නිදහස. ඒ ලැබූ සාන්තිය ගිලිහිලා ගිහිල්ලා නවත ඇලීමට ගැටීමට වැටෙන්නේ නැහැ. ඇලීම නිසා 10ක් ගැටීම නිසා 10ක් තිබුණා නම් ආයිත් එක එන්නේ නැහැ. ඉවර තමයි ඉවරයි. සමුච්චේ දප්හාණයි ඇලීම් ගැටීම් දෙක. අවිජ්ජා දෝම ලබන. අන්න ඒ නිසා ලැබුණු සාන්තියක් ඇත්නම් මෙන්න මේක උහුට විමුක්තිය කරාම ගෙනියනවා. හරයක් ඒකාන්තයෙන් තියෙනවා. හරවද්දයක් ලැබුණා කියා කියන්නේ ලෝකෙන් දෙයක් ලැබුණා නෙවෙයි. මෙච්චර කල් මුලාවෙන් ඇසුරු කරපු දෙයක් නැහැ නම් ඇලීම් ගැටීම් දෙක නිසා හටගත්ත මුල ලෝභ මෝහ දේශ මෝහ නිසා අසුරූපදී අත්හැරීමේ ලැබූ සාන්තිය. මේ ආර එනේ දෙවෙනි ආත්භාවයක් කියන අනුෝග. ඊට පස්සේ එතනින් එහාටත් දකින්න මොනවා හොයන්නද? එහෙම මනෝමය කයකින් මොනවා හොයන්න යන්නද? මුලදීනවා දෙව්ලෝට ගිහිලා බලන්න ඕනේ, බබලෝට ගිහිලා බලන්න ඕනේ. හිතු හිතු දැන්ද යොමු කරලා බලන්න ඕනේ. දිවසින් ගිහිලා බලන්න ඕනේ අහවල් තියෙන මොනවද තියෙන්නේ. ඔහොම අදහසක් කියනවා මුලද. හිතු හිතු එක බලන්නත් පුළුවන්. ඈතකින් සද්දයක් අහන්න හිතුනොත් අහන්නත් පුළුවන්. එතකොට ඒක හරි ලොකුවට දෙයක් කරලා පස්සේ දකින්න මේවත් මේ වැඩක් ඇතිව නෙමෙයි ලෝකේ වමනේ. දිවසින් බැලුවත් බලන් තියෙන ලෝකේ දෙයක්. අනිත්‍ය දුකලත් එකක් වයි. දිව කලින් ඇහුවත් අහන් තියෙන අනිත්‍ය දුකලත් එකක් වයි. සද්දයක් වයි. කොතනද ගිහින් බලන්න ඕනේ කියවත් අනිත්‍ය දුකලත් වූ අර රූපී මනෝමයකයි අනිත්‍යයි දුකයි නැත්. ඕකත් අරින්න මොනවා හොයන්න යන්නද? ඔය ලැබූ දේ අරින්න මොනවා පරිහරණය කරන්නද? අසාර ලෝකෙක මට පරිහරණය කරන්න දෙයක් නෑ කියලා මේ ප්‍රඥාව වැඩනකොට මෝහය දුර වෙලා ගිහිලා අරිහත්ත්වයට පත් වෙනවා. උන්වහන්සේට ඉන්න බවට සංඥාව තියෙනවා. රූපය අමතක කරලා දාලා හිතන සමතක කළ හැකි. සුත්සා ධානි ඉක්මවා ගියේ සාන්ත වූ විමෝක්ෂ ප්‍රතිඵලයක් ඇද්ද? අරූපයට සමවැදු නැහැ. ඒ සංඥාව තියෙනවා. සාන්තයි ප්‍රණිතයි නිදහස් වුණා කියන සංඥාව තියෙනවා. හැබැයි ලෝකේ අල්ලාගෙන හොයන සංඥා නැහැ. ලෝකේ හා වැදුන කිසිම සංඥාවක් නැති. එහෙත් නිදහස් වුණා කියන සංඥාව ඇති. සාන්ත මානසිකත්වයක් ඉතුරු වෙනවා. ඒකේ කොහේවා සැරිසරන්න හේතු නැහැ. ඒක තියාගෙන ඉන්න ඕන කියන බලාපොරොත්තුත් නැහැ. නිදහස් වෙච්ච සංඥාවක් ඉතලත් ඉතුරු වෙනවා. මේක අරිහත් බල සංඥාවක්. මෙන්න මේ මහබෝවගෙන අරූමී අරූපී වූ සංඥාමේ තත්ත්වයටපත් වුණා. පූර්ණ නිදහස ලැබුවා ජීවත් වෙලා ඉන්නකම්. ඒ ලැබූ සංඥාවේ ප්‍රතිඵලය මොකද්ද? මතු සසර දුක හේතු වෙන කිසිම තැනක කිසිම කයක් හදන උපාදානිය නැහැ. උපාදාන නිරෝධින් හා මතු භවයකට හටගන්න කිසිම භවයක මානසිකත්වයක් නැහැ. භවයෙන් නිදහස්. භව නැති නිසා ජාති නැහැ, ජාතියෙන් නිදහස්. එතන ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස පායාසින් සියල්ලෙම නිදහස් වෙන්න තිබෙන ප්‍රතිඵලය හම්බ වෙනවා. ඒ නිසා ඒක සාන්තයි ප්‍රණීතයි සතුටු වෙන්න පුළුවන්. මොකක් නිසාද ඒකට සතුටු වෙන්නේ? දුකෙන් නිදහස් නිසා. මෙන්න මෙතනපත් වුණාම කියනවා අරූපී සංඥාවක් තියෙනවා. සංඥාව නෙමෙයි ආත්මභාවය කිව්වේ. අත්හැරීම වැලීමේදී නිදහස් වීමට කියනවා ආත්මභාවය. අන්න අරිහත් ඵලයෙන් ලැබුණා වූ අත්හැරීම වැලීමේදී නිදහස් වීමක් ඇද්ද? යථාබෝධී පූර්ණ කිරීමෙන් ලැබුවේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අරිහත් ඵලයේ සාන්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ සාන්තිය ප්‍රතිඵලය මොකද්ද? සියලු සතර දුකෙන් නිදහස් වෙලා නිවන් අවබෝධයෙන් අනුපදිසේන ගානේ පිරුණම් පෑම මිස ලෝකයා සම්බන්ධ වීම නෙමෙයි. මෙන්න මේකට කියනවා ආත්ම භාවය කියලා නම් ඕකට බලවන්න පුළුවන්. මොකක් නිසාද? සියලු සත්වයන්ගේ කැමැත්ත දුකෙන් නිදහස් වීම නම් ඒක ලැබුණා. අසහනී මිදී වෙනා ඒක ලැබුණා. යථාර්ථයේ තුලින් ලැබුව අවබෝධයෙන් ඔටිව හම්බ වුණා. එහේ ලෝකේ යමෙකුට ආත්මයයි යමක් කියන්න පුළුවන් නම් ඔන්න ඔකට කීයේ. හටගත් එකකුත් නෙවෙයි නම් උපතක් පලවන්න බෑ. හටගත් එකකුයි මේ යන්නේ. මෙතන හටගත් එකක් නැතිනම් මේ යන්න දෙයක්වත් නැහැ. යථාබෝධයෙන් ලැබුණා වූ නිදහස් වීම නම් ලෝකේ හටගත් එකටයි විපරිණාමයක් තියෙන්නේ. විපරිණාමයකුත් නැහැ. එනේ හට ගැනීමක් නැති, විනාශයක් නැති, විපරිණාමයක් නැති, ලෝකය හා සම්බන්ධ නැති යම් නිවනක් ඇද්ද? මෙන්න මේක ආත්මයි. ආත්ම කියනවා කියන්න පුළුවන් ඔකට. හැබැයි ආත්ම කියලා ගන්න එකක් ලෝක එකක් නෙමෙයි. ලෝකේ ආත්ම බව පනවන්නේ හට ගැනීමක් ඇති, විපරිණාමයක් ඇති, වෙනසීමක් ඇති අසාර දේවල් වල. ආත්ම භාවයයි පනවන්නේ ලෝකේ ඇතුලේ එකක් නැහැ. ලෝකේ නිදහස් වෙච්ච දාත නිවන ආත්මයි. නියම ආත්ම නම් නිවන. අන්නෝක දැනගත් දාත යථාර්ථය දැනගත්තා. මෙන්න මේක කියන ආර්ය විනය ආත්ම භාව. ඉතින් ආර්ය විනය ආත්ම භාවයි ලෝකේ ආත්ම භාවයි තෝරා ගන්න ඕනේ. ලෝකේ මුලාවෙන් යුක්තව බැහැගත වැරදි නිගමනයකින් ආත්ම භාව පනවනවා. ඒවා ධර්මානුකූල ආත්ම භාව නෙමෙයි. ඒවා අනත්ත කරයි. අනත්තයි. අත් නැහැ. අත් වෙන්නේ මොකද නිවන? ඒක තෝරා ගන්න බැහැ. ආර්ය ධර්මයේ දල් නැති කෙනෙකුට. ඉත ආත්ම භාව තෝරා ගන්න නම් ආර්ය විනී ආත්ම භාව තෝරා ගන්න නිවන තීරුම් ගත කෙනෙක් වෙන්න ඕනේ. එයින් මෙහා කෙනෙකුට ආර්ය විනී ආත්ම භාව දැන ගන්න බැරි නිසා තමයි කිව්වේ. අන්නේ ලබ්ධියක අන්නේ දෘෂ්ටියක සිටින ඔබට මම ආත්ම භාව කියන සුදු කොහොම තීරුම් ගන්නද? කියලා බුදුදහම අසී ඉස්සෙල්ලාම ඇහුවා වචකත පරිබ්‍රාහ්මික නෝකයි. එන බුදුදහම මේ තිබෙන ලාව ආත්ම භාව එකක් ආර්ය විනීන් පිරස්තර විනාගේ ආත්ම භාව ලෝක සම්මතේ. ඒවා සම්මත පැනවීමක් විතරයි. මේ ආත්මභාවික ලෝකේ සම්බත කරගත් එකක් තියෙනවා. යථාර්ථය දැකලා පස්සේ ව්‍යවහාරී ඉක්මවන්නේ නැහැ. ලෝක ව්‍යවහාරී ඉක්මවන්නේ නැතුව ඉදිරින් කතා කරනවා. හැබැයි දෘෂ්ටියක් එතන වැඩිලා නැහැ. මේ ආත්මභාවය කිව්වත් මේක ආත්මභාවයක් කියලා. මේ ලෝක සම්බත කතාවක් විතරයි. ඒක දකින්නවා. මම කියලා කියනවා. නමුත් මමයි කියලා අල්ලාගත්ත දෘෂ්ටියක් එතන නැහැ. ඒක ලෝක සම්බත ව්‍යවහාරයේ සීමා වෙනවා. මෙන්න මේකයි ලෝකේ ආත්මභාව සහ ආර්ය විනී ආත්මභාව දෙකේ තියෙන වෙනස. එහෙනම් මේ අද්දැව 14ක කතාව තියෙන්නේ ඔන්නේ ලෝකයේ තියෙන අද්දැව ගැන. ආපු කතාව. ආර්ය විනී අද්දැව කියන එක වෙනම දෙයක්. සෝවාන් ඵලයටපත් වුණත් මේ ලෝක සම්මතිය අද්දැව වල ඇලීම ගැටීම තියෙනකන් ඒවා සංසිඳවල ඉවර කරනකන් යන්න ඕනේ. සෝවාන් වුණාට සුගතියේ උපදින්න තිබෙන්නා වූ ලෝක සමත ආත්මභාවයන් ඉක්මෙව්වේ නැහැ. සුගතියේ ලබන්නා වූ ඒවතුළු තව හැරිසරනවා ප්‍රඥාව පූර්ණ නැති නිසා. ශික්ෂණේ වෙලා ඉවර නැති නිසා අසේකයි. හේක වෙලා නැති නිසා අසේක වෙලා නැති නිසා ශික්ෂණේ වෙවි යන නිසා හේකයි. මේ හේක පුද්ගලයා හැටියට තව ශික්ෂණේ වෙමි යන අය හැටියට සෝවාන් පුද්ගලයෝ ඔය සුගති අද්භව කියලා ලෝක සම්මතය තවදුරට යනවා. ඇලීමේ ගැටීමේ වැඩක් නැහැ කිව්වහම කාම ලෝකේ අද්භව කියන ලෝක සම්මතය අත්හැරලා ඉවරයි. හැබැයි රූපාවචර බ්‍රහ්ම අද්භව තව අත්හැරුන්නේ. රූපලාග අරූපලාග මාන උද්දච්ච අවිද්‍යාව කියන ටිකත් අත්හැරලා ගිය දාට කාම රූප අරූප කියන තුන් භාවයම බලාපොරොත්තු ඉවරයි. අන්න ඒක ආර්ය විනී අද්භව වෙනයි. එතකන් ලෝක සම්මත අද්භව වල ගමන් කරනවා. ඒක තමයි මෙතනත් වෙන්නේ. මෙයා කියන්නේ මෙහෙම ගමනක් ආවා. ඉදිරියට නැවත සජෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. සකෘදාගාමී වෙන්නත් බලාපොරොත්තු වෙනවා කියන්නේ. එහෙනම් සෝවාන් වෙච්ච කෙනාට ඒකාන්තයෙන්ම දැන් ඇති කියන හැඟීමක් නැහැ. ඒකාන්තයෙන් කොච්චර ප්‍රමාදුණත් ඒ සකෘදාගාමී වෙලා අනාගාමීල අරිහත්ත්වයටපත් වෙන තියෙන බලාපොරොත්තු අත්හැරෙන්නේ නැහැ. ඒක ක්‍රමක්‍රමින් ප්‍රඥා වැඩ මට්ටමට පූර්ණ වෙනවා. ඒකයි තින් ඒ අද්භව සහ සාසනය අද්භව වල තියෙන වෙනස. මේක හරි ගැඹුරුයි බොහොම. හිතලා බලලාම තේරුම් ගන්න ඕනේ. නතේ භවං අට්ඨම ආදීයන්ති කියලා පෙන්නේ ඔන්න ඔය කියන සාසන අද්දැව් වල යන ක්‍රමය. ඒ අද්දැව් එකක්. ඒක මේකේ පටලවා ගත්තොත් වෙලේ වරදිනවා. අටවැනි අද්භවයක් නෑ කියන්නේ ආර්ය විනී අද්දැව් ලබන්නේ වල වැන්ද? ලෞකික වස්තු නෙමෙයි මේ අද්දැව් කිව්වේ. සෝවාන් මාර්ග අනුගාමිකත්වයේ ගිය කෙනා සෝවාන් ඵලයේ ලැබුවා. සෝවාන් ඵලය කියලා කියන්නේ ලෞකික වස්තුවක් නෙමෙයි. වැඩුණු ලෝකයේ අත්හැරීම ලැබූ ගුණය නේද? නිවන මුල් කරගත් අවස්ථාව. ඊට පස්සේ රෝහල් මාර්ගයට ගිහිල් ඵලයට ලබලා ඊළඟ අධ්‍යවණ හරවත් බව තියෙන නිවනමයි. නිවන මුල් කරගෙන සකෘදාගාමි මාර්ගයේ වැඩෙනවා. සකෘදාගාමි මාර්ගයේ වැඩන කාලසත් නිවන මුල් කරගෙන වැඩිවීමක් වෙන්නේ. නේද? සකෘදාගාමි මාර්ගයේ වැඩනකොට මොකද වෙන්නේ? කාමරාගයයි ව්‍යාපාදයයි ක්‍රමක්‍රමයෙන් සංසිඳිල යනවා. සෝවාන් වෙනකොට හතර අපාගත වෙන කාමරාගයයි ව්‍යාපාදයයි සාහවලින් ගිය සමුච්ඡේද ප්‍රහාණය වුණා. හැබැයි සුගතියේ උපදින්න තියෙන කාමරාගය. ඒ වගේම සුගතියේ ඉපදිලා ඉන්න අතර තියෙන පොඩි පොඩි ඇනුම් බැනුම්, පොඩි හිංගි හිංසා කර ගැනීම, ඔය ආදී වශයෙන් එක එක කර ගැනීම, ඔය වගේ තියෙන ගැටීම් හරියපු. ওই ටික තමයි සෝවාන් පුද්දිලගෙන් ඉවරෙලා නැහැ. කුංචි තරණකාරීත්වයක් තියෙනවා. මමත් ලොකු කෙනෙක් වෙන්න ඕනේ. අනික අය දන් දෙන්න ඉස්සෙල්ලා මාත් ගිහින් දන් දීලා වින් කර ගන්න ඕනේ. ওই જાති අදහසක් තියෙනවා. සෝවාන් වුණාට ඒ ටිකේ වෙරෙලා නැහැ. අන්න සකෘදාගාමි මාර්ගයේ වැඩනකොට තමයි දකින්නේ මේ තරණය කරන මහ කරදරයක්. සම්ඩු වෙනේවත් කරදරයක්. මරා ගන්න ඒවා නැතුවල පොඩි පොඩි අනුකේ කුඩ පිටි හවස් කර ගන්නවා කියලා කතාවක් තියෙන හාමුදුරුවෝ. ඒ කියන්නේ ලොකුම සත්න වෙච්චලා ඔහිට එහා යන්නේ නැහැ. අන්න ඒ වගේ ගති ලක්ෂණ ටිකක් ඉතුරු වෙනවා. සංඩු වෙනවා පුළුවන් පොඩි සංඩුවක්. සෝවාමුණා කියලා ඒක නැති වෙන්නේ. හැබැයි අක ගහමරා ගැනීම තරම් ලොකු වෙන්නේ නැහැ. එක්තරා මට්ටමකට විතරයි යන්නේ. ඔන්නේ ඉතුරු වෙලා තියෙන වට්ටම සංසිද්ධියට පටන් ගන්නවා සකෘදාගාමී මාර්ග අනුගාමිකත්වය. මෙන්න මේ සංසිද්ධියම ආරම්භ කළා පටන් ගත්තාම කියනවා මාර්ග අනුගාමිකය. මෙන්න ආර්ය විනය අධ්‍යාවක් වැඩේ නැහැ. සකෘදාගාමී ඵලයටපත් වෙනවා. අර දැඩිවතිච්ච කාමරාග පටිගෙදක බොහෝම හිවුම් වෙලා යනවා. අර හඬ වෙන ගතියක් වෙන ඇත්තෙම නැහැ. කාමරාග හේස මාත්‍රයක් තියෙනවා. ගැටීම කියන එකේ පුංචි තලහක් නෙවෙයි හිත රිදෙන ගති ලක්ෂණයක් එනවා ටිකක්. ඒක ඒ අය ඉක්මවන්නේ නැහැ. ඒ වගේ පුංචි මාත්‍රයක් තිබුණා සකෘදාගාමී ඵලී ලබනවා. ඇලීමක් ගැටීමක් අත්හැරීමේ සාන්තියට කියනවා ඵලී කිය. හටගත් එකක් නෙවෙයි. අන්න සෝවාන් ඵලී ඉඳලා එක අද්භයව ආර්ය අද්භයව නිවන් දැකීම මුල් කරගත් අද්භයව මාර්ගය වැඩනකොට ඊළඟ අද්භයව දෙකයි. සකෘදාගාමී ඵලයට හම්බුලා දැන් තුන්වෙනි අද්භවට ආවා. දැන් එතන පටන් ගින කාමරාග පටි දෙකේ අනාගාමී මාර්ගය වැඩනකොට අනුසේ වශයෙන් තියෙන අනුමාත්‍ර වශයෙන් තියෙන යම් ඇලී මාත්‍රයක් ගැටීම් මාත්‍රයක් නම් ඒක සංසිද දෙන්න පටන් ගන්නවා. යථා භෝධයේ තුලිමයෝක වෙන්නේ. ඔන්න සංසිද දෙන්න පටන් ගන්නකොට කියනවා අනාගාමී මාර්ගය වැඩෙන අවස්ථාවටපත් වෙනවා. නිවි නිවි යන්නේ එකමයි මේ වෙන්නේ. අන්න ඊළඟ ඵලෙ ඊළඟ අද්භවය. ඊට පස්සේ අනාගාමී ඵලයටපත් වුණාම ඇලීමයි ගැටීමයි සම්පූර්ණයෙන් කෙලවර වුණා. තවත් සාන්ත වුණා ප්‍රතිතුණා. අන්නේ නිවි සැනසී දැනපත් වීමර කියනවා අනාගාමී ඵලය ලැබුව එක ඊළඟ අද්භවය. ඊට පස්සේ අරිහත් මාර්ගයට වැඩනකොට යම් රූපරාගයක් අරූපරාගයක් තිබුණා මාන මාත්‍රයක් තිබුණා මම කියන අස්මිවාණයක් තිබුණා. ඒක සංසිඳගෙන යන්න පටන් ගන්නවා. අන්න අරිහත් මාර්ග අද්භවය. ඔක්කොම රූපලාග අරූපලාග මාන උද්දච්චජ සහමුලිසේදී අරිහත් ඵලයටපත් වෙලා නිදහස් වෙනවා. ඊට එහා යන්න එකක් නැහැ. නිදහස පූර්ණයි. අරිහත් ඵල අද්භවය. මෙන්න ආරේ විනේ අද්භවය හත. සෝවාන් ඵලයේ ඉන්න කියලා තියෙන අද්භවය හත. සෝවාන් ඵලයේ ඉන්න අද්භවය සකෘදාගාමී මාර්ගයේ සකෘදාගාමී ඵලයේ අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලයේ අරිහත් මාර්ගයේ අරිහත් ඵලයේ හතයි. අට වෙනක් ඔහුට කියවන්න එකක් නැහැ. නතේ භවං අත්තවං ආදියන්. අට වෙනි භවයක් ඉතුරු වෙන්නේ නැහැ. බව හතෙන් ගමනේ ඉවරයි. මෙන්න මේක ආර්ය විනයේ අද්භව. හතෙන් එහාට යන්නේ නැහැ කිව්වේ. ඒ ඔය හත යනකම් සසර බොහෝ කාලයක් යන්නත් පුළුවන්. ඒක සීමා කරන්න අපිට බෑ. ඉතින් අද්භව මේ වගේ 14ක් හරි 25 30ක් හරි යන්න පුළුවන් ලෝක සම්මතයේ. ඔය හතේදී කොහොම හරි කොච්චර ප්‍රමාද වුණත් ඔය හත නම් අතල වෙන්නේ නැහැ. ඔය හත ඒකාන්තයෙන් පුරුණා හරි හතටපත් වෙනවා. සෝවාන් වෙච්ච කෙනා. ඒකයි එතන අද්භව කිව්වේ. ආර්ය අද්භව වෙනයි ලෝක සම්මත අද්භව වෙනයි. දැන් ආර්ය අද්භව හතේ කතාව ලෝක සම්මත අද්භව වලට දාගෙන අද තියෙන්නේ. සත්තකත්ව පරම උපරිම කේත් හතයි කියලා කිව්වේ. කේත් කියන්නේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර. කාර්ය අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර කියන්නේ. සත්තාරි පුරුෂය ගානේ අට පුරුෂ පුද්ගලයා ඒස භගවතෝ සාවක සංඝෝ. මෙන්න පුණ්‍යක්ෂේත්‍ර. ආවුනියෝ බාහුනියෝ දකින්නියෝ අංජලි කරණියෝ අනුතර පුණ්‍යක්ෂේත්‍රන් ලෝකසාති. අනු ලෝකේ අනුතර පින්කේ තව තියෙනවා. ඔන්න කේත් තියෙන්නේ ඔච්චරයි. කේත් අටයි තියෙන්නේ. අටේ සෝවාන් ඵලයේ කේත්‍රය ඇදිලායි. එන යත් තියෙන්නේ කේත් හතයි. සත්තක් අද්දෝ ඵල උපරිම කේත් හත යනවා. පොච්චල ප්‍රමාදු. නව කියන්නේ උපරිම අද්දව හතයි. මේ මිනිස්සු වෙලා හරි සත්තු වෙලා හරි සත්තු නෙමෙයි. මිනිස්සු වෙලා හරි දෙවියන් හරි ආත්මභාව හතක් ගියාම ඉවරයි කියන්නේ ලෝක සම්මත ආත්මභාවයෙන් එතන කතා කරලා. ආර්ය අද්දව දැකෙන්නේ නැති නිසා. ඔකයි වෙනස. මේ බොහොම ගැඹුරුයි. හොඳට වෙලක් එනවර ගන්න ඕනේ.